ඊළඟට ගරු ප්‍රේමනාත් දොළොස්වැනිතුමා විනාඩි 8ක කාලයක් තියෙනවා.
ස්තුති ගරු සභාපතිතුමනි, අද දිනේ මේ පාර්ලිමේන්තුවට සුවිශේෂී දවසක්. ඒ තමයි මේ රටේ සුවහසක් තරුණයන්ට නැවත වතාවක් තමන්ගේ දේශපාලනය සඳහා දේශපාලනය අත්පොත් තියන්න අවුරුදු 18යි 35යි අතර තරුණයට අවස්ථාව ලැබෙන ඓතිහාසික පනතක් අපිට මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ලැබුණා. මම හිතනවා ඇත්තටම එකී පනත ගැන කතා කරනකොට ඒකම මම මේ අවස්ථාවක් කරගන්නවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා, ගරු අමාත්‍යතුමා හරහා, මේ ගිලන්නූ වසරණ බාට පත් වූ භික්ෂුන් වහන්සේලාට අදාළව මේ ගලහ භද්‍රවති භික්ෂු සංවිධාන මධ්‍යස්ථානය නීත්‍යානුකූල බවට පත් කළා, භාරයක් බවට පත්වෙන කාර්යය තමයි අද දින සිද්ධ වෙන්නේ. ගරු සභාපතිතුමනි, මම මේ කියන්න උත්සාහ කරන්නේ එකී කවුරුත් එකඟ වන, කවුරුත් කැමති වන ඒ වගේ භාරයක් මේ පාර්ලිමේන්තුවේ සංස්ථාපනය කරන්න අවුරුදු 22 කාලයක් ගිහිල්ලා තියෙනවා. අපිට මේ පළාත් පාලන මැතිවරණය 1991 ඉඳලා 2017 වෙනකන් තරුණ තරුණියෝ පළාත් පාලන ආයතන වලින් දේශපාලනයට අත්පොත් තියලා 2017 වෙනකොට එහෙම අමාරුවෙන් ඇවිල්ලා දේශපාලන සම්බන්ධයක් නැති, දේශපාලන වටපිටාවක් නැති අය තමන්ගේ දේශපාලන අත්පොත් තියලා පළාත් පාලන ආයතන වලින් පාර්ලිමේන්තුවේ ඉන්න අවධියක, පාර්ලිමේන්තුවේ අමාත්‍ය දුර දරන අවධියක තමයි පහුගිය පාර්ලිමේන්තුව තුළ මේ තරුණ නියෝජනය කියන සංකල්පය අතහැරෙන්නේ, මගහැරෙන්නේ. ඒකේ එහි ප්‍රතිඵලයක් කරන්නට ගරු සභාපතිතුමනි, 2018 පළාත් පාලන මැතිවරණය හරියට වයසට ගිය එක. ඒ පළාත් පාලන මැතිවරණය තුළ තරුණ තරුණියන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒවකට නීතිඥයෙක් හැටියට, දේශපාලකෙක් නොවන නීතිඥයෙකු හැටියට මම මේ වැරද ඒ අවස්ථාවේ දැක්කා. ඒ අවස්ථාවේ දැකලා ඒ වෙනුවෙන් අපි එදා ඉඳලා සටන් කරා මේ තරුණ නියෝජනය අත්‍යවශ්‍යව තිබිය යුතු දෙයක් කියලා. ඊට අනතුරුව ගරු සභාපතිතුමනි, ඔබතුමයි මමයි අපි දෙන්නම කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරලාපත් වෙනවා. මම කොළඹ දිස්ත්‍රික්කයේ ඔබතුමා 8 වෙනි වෙනවා, මම 9 වෙනි වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මම ලාපාලම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත් වෙනවා. අපි ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ මූලික ආරම්භය වුණේ මේ තරුණයන්ට අවස්ථාව ලබා දෙන්න. ඉතින් ඒ සඳහා මම දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට විපක්ෂයේනුත් මන්ත්‍රීවරයෙක් ඒ අදාළ යෝජනාව කරලා තිබ්බා. හැබැයි ගරු සභාපතිතුමනි, අපි කවුරුත් දන්නවා ඒක බොහොම එක සමාන 52ක් උන්නේ නැහැ. හැබැයි 2023 අවුරුද්ද වෙනකොට මෙතන මේ සභාව තුළ විශාල වශයෙන් උණුසුමක් ඇති වුණේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න. හැබැයි ඒ වෙලාවෙත් මම පළාත් පාලන මැතිවරණය තුළ ඒ තරුණ නියෝජනය සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන්න බොහොම ශීඝ්‍රව මම වැඩ කටයුතු කළා. ඒ වෙනුවෙන් පෙනී හිටියා. හැබැයි ඒ අවස්ථාවකට සමහර අවස්ථාවල ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා මාව විවේචනයට ලක් වුණා විපක්ෂයෙන්. මම මැතිවරණේ කල් දාන්න මේ පනත් කෙටුම්පත ගියන්නේ කියලා. හැබැයි කිසිම වෙලාවක විපක්ෂයේ ඒ වෙලාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් මේ වගේ යෝජනාවක් ගෙනලා තිනවා කියලා කිසිම වෙලාවක සත්භාවයෙන් ප්‍රකාශ කළේ නැහැ. ඒ අය නිද්‍රාශීලීව හිටියා. මේ ගැන අවශ්‍ය මූලිකත්වයේ අරගෙන වැඩ කටයුතු කරේ නැහැ. මම මේකට දොස් කියන්නේ නැහැ. මට මේක කිසිම පංගු බේරුවක් අවශ්‍යතාවයක් නැහැ ගරු සභාපතිතුමා. මේ කාර්යය සම්බන්ධයෙන් අපිට තීඳු තීරණ ගන්න වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. මේක එකම ප්‍රතිඵලයක්. මේ අවශ්‍ය ප්‍රතිඵලය අද නෙලා ගන්න යනකොට ඔබතුමා දැක්ක දහසකුත් බාධක එක්ක තමයි අපිට ඉස්සරහට යන්න උනේ. දැන් මේ ගලහ භද්‍රවති භික්ෂු සංවිධානය ස්ථාපනය කරන වෙලාවේ ගරු සෞඛ්‍යවතුමාට කියන්න සිද්ධ වුණා යම් මන්ත්‍රීවරයෙක් නැගිටලා කිව්වා මේ මං ගැන කිව්වේ නැහැ. මම මෙච්චර වැඩ කරා. ඒ පාර කරු ඇමතුමා ඇහුවා දැන් ඔබතුමා කියන්නේ මේකටත් විවාදයක් ඕනද කියලා. මං කියන්නේ මෙහෙම තමයි විපක්ෂයේ වැඩ කර ඉතින් එහාට ගිහිල්ලා අද උදෑසන ඉඳලා රණ්ඩු වෙනවා. මොකද්ද මේ සමස්ත පාර්ලිමේන්තුවම එකතු වෙලා ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් යෝජනා සම්මතයක් ගෙනාවට පස්සේ ඒකෙත් මේ විපක්ෂය අද රණ්ඩු කරනවා. මොකද්ද නෑ මේ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් ඕනේ කියලා. මං අහන්නේ සභාපතිතුමා අපි කොහෙටද මේ යන්නේ? අපි මේ උත්සාහ කරන්නේ දිගින් දිගටම මම තමයි වැඩකාරයා, මම තමයි මූලිකයා, මම තමයි හැමදේම ජනතාව වෙනුවෙන් කතා කරන්න කියලා ලකුණු දාගන්නද? එහෙම නැත්නම් ඇත්තටම ජනතාව වෙනුවෙන් සේවය කරන්නද? දැන් අද මේ ප්‍රශ්නේ ආපු වෙලාවේ ගරු කතානායකතුමා ඉතාම පැහැදිලිව මේ ප්‍රශ්නේ ගැන කතා කරලා කිව්වා මේ ඒ තුමල්ලගේ ගෙනාවු පනත් කෙටුපත මේකට මුද්‍රණය කළවත් නැහැ. හැබැයි අද දිනේ අපි කවුරුත් දන්නවා මේ පාර්ලිමේන්තුවේ අද දිනේ අවසාන දවස යම් පනතක් සම්මත කරලා ඊට පස්සේ විසර්ජන පනත් කෙටුපත පටන් ගන්නවා. මේ අවුරුද්දේ ඊළඟ අවුරුද්දට යනවා. ඇයි මේ අකුල් හෙලන්නේ? ඒ නිසා මම අතීතය කතා කරන්නේ නැහැ. නමුත් විශාල වශයෙන් මාව මට කියපු කාරණාවක් බැලුවාම මම බොහෝ උපේක්ෂාවෙන් ඒවම විසන් ඉන්නවා. මගේ අධ්‍යාපන මට්ටම ගැන මේ ප්‍රදේශයේ ඉගෙනගත්ත මාත් එක්ක හිටපු අය සීලුම දෙනා දන්නවා. මම ඉගෙනගත්ත පාසල්වල අවුරුදු 3ක් එපිට මට වැඩිමහල් සහ මට පහළ අවුරුදු 3ක් 4ක් ගත්තොත් මගේ අධ්‍යාපනය ගැන කවුරුත් දන්නවා. මම ඉහළ බෝම්බරි කනිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා කොළඹ DSN එක විද්‍යාලයට ආවට පස්සේ ඒ පාසලේ තුලක් මම ඉගෙනගත්ත පාසලේ මම ඉගෙනගත්ත වර්ෂයේ අවුරුදු 3ක් එහා පැත්තට මෙහා පැත්තට ගත්තාම කවුරුත් දන්නවා මං කොහොමද ඉගෙනගත්තේ කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ උපකාරක පන්තිවල පොඩි කාලේ ඉඳලා අවුරුදු 11 වසර වෙනකන් ඊට පස්සේ උසස් පෙළ දක්වා ගියාම ඒ හැම පන්තියකම ඉහළ පහළ පන්තිවල මගේ අධ්‍යාපනය මොකක්ද කියලා කරු සභාපතිතුමා දන්නවා. මම කිසි වෙලාවක අපි කිසි වෙලාවක කිසිම කෙනෙකුට විග්‍රහ කරන්න ගියේ නැහැ. හැබැයි අපි කිත කොපි කරා කියලා කිව්වහම යමක් කිව්ව මිසක් අපිට කවුරුත් විභාග පාස් වෙන ක්‍රම ගැන අපිට ගැටලුවක් නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. කරු සභාපතිතුමනි මම හැමදාම කරේ විභාගයේදී කාටද කියා දුන්නා මිසක් කාගෙන්වත් අහගෙන බලාගෙන ලියුපිනියෙක් නෙමෙයි. ඒක තමයි අපේ කොපි කිරීම. කොපි කරා කියා දුන්නත් කොපි කරා වෙනවා, අහගත්තත් කොපි කරා වෙනවා. හැබැයි අපි කියා දීලා කොපි කරා මිසක් අහගෙන කොපි කරපු නැති මිනිස්සු වටිර පැහැදිලිව මට කියනවා ඒක මේ මුළු කොළඹ දිස්ත්‍රික්කයේ මාත්‍රික ගෙනගත්ත මාතක මාව දන්න කියන හැම කෙනාම පිළිගන්නවා. මම විදේශීය විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා මම ඉගෙනගෙන මම මෙතනට ආවේ අහිංසක මෙරට දුගී දුප්පත් ජනතාවගේ බදු මුදලින් ගරු සභාපතිතුමනි. මගේ දෙමාපියන්ට කිසිම වෙලාවක අවශ්‍යතාවයක් මම මේ නිග්‍රහ කරනනේ පුද්ගලික වෛද්‍ය විද්‍යාවට, පුද්ගලික නීති විද්‍යාවට, පුද්ගලික නීති විද්‍යාල වෛද්‍ය විද්‍යාල අත්‍යවශ්‍යයි. හැබැයි මගේ දෙමාපියන්ට යහමී මුදල් හදලා තිබ්බත් මගේ දෙමාපියන්ට කිසිම අවස්ථාවක මට සල්ලි ගෙවල ගණන් අවස්ථාවක් තිබෙන්නේ නැහැ. මොකද මම ගරගත්තේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ දහඩිය මහන්සිය. ඒ නිසා කරු සභාපතිතුමනි මම තවදුරටත්
ඔබතුමාට විනාඩි 2 කාලයක් තියෙනවා.
මම ඉතින් තව විනාඩි 4ක් විතර මට ආණ්ඩුව පක්ෂ ප්‍රධාන සංවිධායකකාරයෙන් ලැබෙයි විනාඩි 5ක්. මට සමන් ප්‍රිය මන්ත්‍රීතුමා විනාඩි කීපයක් ලබා දෙනවා. කරු සභාපතිතුමනි I don't want to blow my own trumpet. එහෙනම් මට දැන් කිව්ව හැකි මම මේ වෙනුවට ඉගෙන ගන්න මාස්ටර්ස් ගැන මට කිව්ව හැකි. මම එහෙම කතා කරන්න යන්නේ නැහැ. මම මෙතනින් නවතිනවා. මොකද හේතුව කවුරුත් දන්නවා අපි දේශපාලනය කරන්නේ කොහොමද සහ අපි කටයුතු කරන්නේ කොහොමද කියලා. කරු සභාපතිතුමනි මේ කාරණේ තුල මේ කාරණේ අපි පටන් ගත්ත ව්‍යායාමයේ පටන් ගත්ත කාලය තුල මේ පුද්දලිය පනත් කෙඩුම්පත පටන් ගත්ත කාලය තුල උදව් කරපු බොහෝම දෙනෙක් හිටියා. එයට ස්තුති කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ 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 කාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම ගරු ජනාධිපතිතුමාට, ඒකම ගරු අගමැතිතුමාට, ඒකම සුදේශ කටසු ගරු අමාත්‍යවරුන්ට, ඒකම නියෝජ්‍ය කතානායකතුමාට. මොකද ස්ථාවර කාරක සභාව පැහැදිලිවම ඒ ස්ථාවර කාරක සභාව සභාපති දුරිය දැරුවේ නියෝජ්‍ය කතානායකතුමා. ඒකම ඒ ස්ථාපිත ස්ථාවර නියෝජිත ලෙජිස්ලේටිව් ස්ටෑන්ඩින් කමිටි එක, ඒ කමිටි එකේ හිටපු සියලුම පක්ෂ විපක්ෂ ભેදයන් නැතිව ඒ කමිටියකට සහභාගී වූ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම මේ අවස්ථාවේ ස්තුතිය කරන්න මේ අවස්ථාවක් කරගන්න. මොකද හේතුව මෙවැනි පනතක් පුද්ගලික මන්ත්‍රීවරුගේ පනතක් පනත් කෙඩුම්පතක් පනතක් බවට සම්මත වීම හරියට නිකන් කන කැස්කේව වියසිදුරෙන් අහස බලනවා වගේ වැඩක්. ඒක අපිට පුළුවන්කම ලැබුණා ගරු සභාපතිතුමනි. ඒකම සියලුම නිලධාරීන්ට, නීතිපති දෙපාර්තමේන්තුවට, නීති කෙඩුම්පත් දෙපාර්තමේන්තුවට, ඒකම සුදේශ කටයුතු අමාත්‍යාංශයට, මේ සියලුම නිලධාරීන්ට එතනින් එහාට කියලා පාර්ලිමේන්තුවේ බිල්ස් ඔෆිස් එකට සමහර වෙලාවට ගරු සභාපතිතුමනි බිල්ස් ඔෆිස් එකේ නිලධාරීකම රණ්ඩු වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඇයි හේතුව මේක ඉක්මන් කරගන්න. ගරු සභාපතිතුමනි මම කිසිම වෙලාවක එක එක අවස්ථාවල එක එක අවශ්‍යතාවෙදී මම නිද්‍රාශීලව පැත්තකට උන්නේ නැහැ. මට බොහොමයක් දෙනේ ඡන්ද කල්දාන්න මේ කටයුත්ත කරනවා කියලා මම විවේචනය කරද්දී මම මගේ අරමුණ වලින් මම ගියා. මම ඒ අරමුණ සාක්ෂාත් කරන්න අවශ්‍ය ඒ දායකත්වය ලබා දුන්නා. ඒ වෙනුවෙන් මම අනිකුත් අයගේ සහයෝගය ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් හෙට තමයි අද දිනේ ශිළු මාණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයේ මන්ත්‍රීවරු මට සහයෝගය දක්වන්න බොහොමයක් දෙනවා. අද දිනේ පාර්ලිමේන්තුවට ආවේ අද සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද දිනේ තමන්ගේ ගම්වලට තමන්ගේ ඡන්ද කොට්ටාස් වලට යන්න දාගෙන හිටියේ. හැබැයි සිළුම දෙන ආයේ මොකද මෙහි වැදගත්කම නිසා මෙය මෙරටේ තරුණයන්ට දේශපාලනේ අත්පොත් තියලා තරුණයන්ට ඉදිරියට ගිහිල්ලා තරුණයන්ට යමක්කමක් නැති කැලේ පිපෙන මල් වලට තවුමට ඇවිල්ලා මලක් හැදින සුමුදවත් වෙන්න අවස්ථාව ලැබෙන මේ පනත් කෙඩුම්බද ආයි මේකේ මේ මේ தත්ත්වය තුල අපි මේක විග්‍රහ කරගන්නේ තවදුරටත් තරුණයන්ට 25% කෝටයක් තියනවා කියන කාරණේ අද පාර්ලිමේන්තු තුල ස්ථාපිත වෙලා තියෙනවා. ඒ නිසා කරු සභාපතිතුමනි මම හිතනවා අපි ඔක්කොම සතුටු වෙන්න පුළුවන්. අපි ආපු ගමන මේක මම තනියෙන් අත්පත් කරගත්ත දෙයක් නෙමෙයි. මම විශ්වාස කරනවා ඒ විපක්ෂයේ මන්ත්‍රීවරයාත් මාත් එක්ක ඒ පළාත් පාලන මැතිවරණය ඉදිරිපත් කරන්න කතා කරන අවස්ථාව වෙලා අපිට කව් වෙලා වැඩ කරා නම් හැංගිලා හිටියේ නැත්තම් අනේ මම දොළොස් වත්ත මන්ත්‍රීතුමාට තරම් බයින්න බා මාත් පළාත් කෙඩුම් පතක් ගෙනවා අපි මේක ඔක්කොම කව් වෙලා කොහොම හරි මේ මෙවර මැතිවරණයත් ඉදිරිපත් කරනවා කියලා එකතු වෙලා වැඩ කරා නම් හැංගිලා හිටියේ නැත්තම් සද්දනකොර හිටියේ නැත්තම් අපිට තිබ්බ මේ පහුගිය 2023 නාම යෝජනා ගත්ත පළාත් පාලන මැතිවරණයටත් 125 තරුණ නියෝජනේ දාන්න හැබැයි ඒක සිද්ධු වෙන්නේ නැහැ ඒ කොහොම වුණත් අපි පහුගිය වෙච්ච දේවල් ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ මොකද අපිට පුළුවන්කම ලැබෙනවා ඉදිරි මැතිවරණ තුල මේ පළාත් පාලන මැතිවරණයේ ඉදිරියේ පවත්වන අවස්ථාවක අපිට පුළුවන්කම ලැබෙනවා මේ තරුණ නියෝජනය ඉදිරිපත් කළ තරුණයන්ට අවස්ථාව ලබා දෙන්න මම හිතන්නේ ඒක තමයි මේ විවස්සාදායකය මේ පහුගිය කාලේ පුරාවටම ඇති කරපු කාරණා තුල කතා කරපු සාකච්ඡා කරපු කාරණා තුල සාධනීය ප්‍රතිඵලය තමයි මම හිතන්නේ මේ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙරුපත සම්මත වීම තුල අපිට මේ තරුණ නියෝජනය ලබා දෙන්න පුළුවන්කම ලැබිච්ච එක. ඒකම ගරු සභාපතිතුමනි මම ස්තුතිවන්ත වෙනවා සමම්පිය මන්ත්‍රීතුමාට මම අවසන් කරන්න ඉස්සලා පුංචි කාරණයක් කියනවා. මේ සභාව තුල විශාල වශයෙන් කතා කරා මේ ඊයේ තිබ්බ මැතිවරණ ඊයේ තිබ්බ ඡන්දය ගැන. ඊයේ තියන්න තිබ්බයි කියන ඡන්දය ගැන. මම කියන්නේ මෙන්න මේක කාරණේයි. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා ගිය පාර 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරේ 0.28 රීකවුන්ට් එකට ගිය නැති ඡන්ද 28,000යි. සමස්ත ඡන්ද ප්‍රතිඵලය තුල ඡන්ද 156 මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරේ. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණට 3% ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ ඡන්දෙට ඡන්ද කියන්නේ මේ අවස්ථාවේ මේ යෝජනා සම්මතයට ආවේ නැහැ. ඒ අය කියන්නේ නෑ මේකට මේක යෝජනා සම්මතයක් මේකට ඡන්දයක් අවශ්‍ය නැහැ. අපි පිළිගන්නවා. අපි පිළිගන්නවා මේකට ඡන්දයක් අවශ්‍ය නැහැ. මොකද හේතුව පාර්ලිමේන්තුවක් හැටියට අපි බේද බින්න වෙලා වෙන් වෙලා ඉන්නවා කියන කාරණේ පෙන්වන්න අවශ්‍ය නැහැ රටට. එහෙම ප්‍රශ්නයක් තිබ්බත් මොකද හේතුව මේ ක්‍රිකට් කියන්නේ අපි ඔක්කොම එකට හිට ගන්න තැනක්. ඒ නිසා තමයි ඊ ඡන්දයක් තිබ්බේ නැත්තේ. හැබැයි අද අරුණ කුමාර දිසානායක මහත්තයා ඇවිල්ලා කියනවා ඒ කාරණේ අපි ඡන්දයක් නැති නිසා තමයි අපි ආවේ නැත්තේ. හැබැයි මට පොඩි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට බැලුවාම කිරියල්ල මහත්තයා කියනවා ඡන්දයක් තියෙනවා කියලා මං කිව්වා කියලා. ජේවිවිග කියනවා නෑ මම ඡන්දයක් තියෙනවා කියලා මට කිව්වේ නෑ කියලා. හැබැයි මම කියන්නේ ඒකයි ජනතා විමුක්තිරට ඔය කියන අධ්‍යක්ීම් නෑ දේශපාලනය කියලා මම කියන්නේ ඒකයි. මොකද හේතුව තමන් දැනගන්න ඕනේ තමන්ගේ 3% ඡන්දේ කොහෙට හරි ගන්න හරව ගන්න ප්‍රධාන පක්ෂ දෙක ප්‍රධාන වශයෙන් බලපාන්න පුළුවන්. දැන් අද ජනතා විමුක්තිරට නිරුත්තර වෙලා තියෙනවා. මොකද හේතුව ප්‍රධාන පක්ෂ දෙකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැම කෙනාම මේකට ඡන්ද දෙන්න හරි නොදෙන්න හරි ඇවිල්ලා හිටියා. හැබැයි ජනතා විමුක්තිරට එන්න පුළුවන්කම ලැබුණේ නෑ. ඒ ඒ තුල අපිට ඒකේ සත්භාවයේ අසත්භාවයේ ගැන ප්‍රශ්නයක් අපිට මතුවලා දිනවා. ඒක තමයි ජන සමාජය තුලත් ඇති වෙලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි බොහොම පහසුවෙන් සජපේ ප්‍රධාන සංවිධායකතුමා තමන්ගේ ශූර කපටි බුද්ධිය යොදවලා ජනතා විමුක්ති පෙරමුණ කඩයවලා. මොකද ඒ අය රවටන්න නෑ ඡන්දයක් නෑ එන්න ඕනේ නෑ කියලා. හැබැයි අපිත් දන්නවා ඡන්දයක් ඕනේ නෑ. හැබැයි අපි ආවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේවා ගැන අපි ටිකක් විවෘතව බලන්න ඕනේ. මම ඇඟිල්ල දික් කරනවා නෙමෙයි කාටවත්. නමුත් මේ රටේ පාලන බලතල මේ රටේ දේශපාලනය කරනකොට සමහර වෙලාවලට අපි ගොඩක් දුරට හිතන්න ඕනේ මේ අයට ඒ අවශ්‍ය අධ්‍යක්ීම් හැකියාව දැනුම තියෙනවද කියලා. මයික් එකක් හම්බෙච්ච පළියට කතා කරාට කියෙව්වට අධ්‍යක්ීම් ඒ දැනුම තිබ්බ නැත්නම් රට තියෙන තැනුත් පල්ලයට යනවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය ඒ දැනුවත් කිරීම ඔබ මේ සභාව කරන ගමන් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට මේ අවස්ථාවක් මම කරගන්නවා. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට එතුමාට සුභාශිංසනයක් කරන්න. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ විශාල වශයෙන් මේ රටේ ජනතාවට දැනෙන තැනක්. මේ රටේ අහිංසක මිනිස්සුන්ට දැනෙන තැනක්. සමහර වෙලාවට ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත රඳා පවතින්නේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ නොමිලේ දෙන සෞඛ්‍ය සේවය තිබෙන්නේ නැත්තම් දහස් ගණන් ජනතාව අද වෙනකොට විශාල ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙනවා. ඉතින් ඒ නිසා හැමෝටම රක්ෂණ ආවරණ නැහැ. ඒ නිසා මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා මේ පෞගිය කාලේ පුරාවටම තිබ්බ තත්ත්වයන් නිර්මාණය කරන්න බොහොමයක් දෙනෙක් මුල් වුණා. ඒ නිලධාරීන් වෛද්‍යවරුන් දේශපාලකයෝ සිළු දෙනා එකිනෙකාට ඇඟිල්ල දික් කරමින් හිටියා පෞගිය කාලේ. නමුත් මම ඔබතුමාට සුභාශිංසනය කරනවා. ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට ඔබතුමා බොහොම නිර්භීත කෙනෙක් හැටියට ඔබතුමාට මේ ශේෂ්ත්‍රයේ නිවැරදි තීන්දුව අරගෙන මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරමින් මම නියන්නේ බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි මිලඟට ගරු චන්දිම විරකොඩි මැතිතුමා විනාඩි 8ක කාලයක් තිබුණා.
මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේ මොහොතේ විවාදයට ගැටෙන ගලහ චන්ද්‍රවත් භද්‍රවති ජාතික භික්ෂු ගිලානෝස් ස්ථාන මැදිස්ථාන භාරය වෙනුවෙන් කැප වෙච්ච ඒ කටයුත්ත ආරම්භ කරපු ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමාටත් ඒ කටයුත්ත අවසන් කරන රමේෂ් පතිරේරා ඇමතුමා ඇතුළු මේ කටයුත්තට සම්බන්ධ වෙච්ච හිටපු ජනාධිපතිවරු සියලු දෙනා ප්‍රධාන සම්බන්ධ වෙච්ච හැම දෙනාටම මගේ ස්තුතිය ප්‍රථම කොට පුද කරන්න කැමතියි. ඒ වගේම කරු මුලස්රාඩ මන්ත්‍රීතුමනි පළාත් පාලන ආයතන තන්ද විපති සංශෝධන පනත විවාදයට ගැනීමට අවස්ථාව ලබා දුන්නා නම් ඉතාම කාලෝචිතයි. මොකද මේ මොහොතේ අපේ රටේ තාරුණ්‍යට රට එපා වෙලා තියෙන්නේ. තාරුණ්‍යට පාර්ලිමේන්තුව එපා වෙලා තියෙන්නේ. තාරුණ්‍යට පළාත් සභාව ප්‍රාදේශ සභාව දේශපාලන එපා වෙලා තියෙන්නේ. මේ රට අද ගිලගෙන ඉන්නේ වයසක කණ්ඩායමක් මගින්. ඒ නිසා පාලනයට දේශපාලනයට සියලු ආයතනවල කටයුතු වලට තරුණයන් සම්බන්ධ කර ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒක තමයි අපේ මතවාදය උනේ. ඒ නිසා තමයි ඉමිටියස් බාකින් මාකර් මැතිතුමා කෘතහස්ත දේශපාලනඥයෙක් හැටියට එදා මේ පනත ගෙනීමට මැදිහත් උනේ. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉන් අනතුරුව මේකට සම්බන්ධ වෙච්ච දොළොවත්ත මැතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. මේ රටේ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් කැපවෙච්ච හේතුව මත. හැබැයි අපිට තේරුම් ගන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා මේ මොහොතේ
මන්ත්‍රීතුමනි දැන් ගායන කරුණාරත්න ගරු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායකතුමා දේකාන්තුමාට කිව්වේ ඊළඟ කතාව මට දෙන්නේ කියලා. එතුමාත් එක්ක එතුමාට මාතක පෞද්ගලික තරහක් තියෙනවා. ඒ පෞද්ගලික තරහ පිරිමාන්න දෙන්න එපා මේ සභාව පාවිච්චි කරලා. මොකද එතුමා නීතිය මෙතනට එන්න කලින් ඉඳලා මේ පෞද්ගලික තරහ මේ පාර්ලිමේන්තුවේ මේ ඉන්න මම කියන්නේ මේ චෝදනා ඔබතුමාටත් මම කියවන දෙසරයක්. මෙතුමාට සුද්ධ සිංහලෙන් ගායන්ත මන්ත්‍රීතුමාත් ගිහිල්ලා ළඟට ගිහිල්ලා කිව්වේ මේ ආවලා කතා කරන්නේ නැහැ ඒ උනට සමින්දර දෙන්නේ කියලා. හරි කරු මුලසනේ මන්ත්‍රීතුමා ඔබතුමා ඊට නිවැරදිව මේ මුලසන ඔබ වන මන්ත්‍රීවරයෙක් හැටියට මුලසුන හැමදාම නන්නත්තර කරන්නේ මෙන්න මේ කියන මෙයා මෙතන නෙමෙයි මේ
ගරුතුමා
දේශපාලන අතපෙවීම එක්ක
මෙමෙයි
කරුණා කරලා මේ ලේකම්තුමා
අපි ඒක ඔබතුමාගේ ප්‍රශ්නේ මම දැන් මේ
වගකීමෙන් කියන්නේ කරු
ප්‍රධාන
මන්ත්‍රීතුමා
මේ කාර්යාලයට කියලා කතා කරලා
මේ ගොට්ටල්ලලා ආන කඩ යන නෑ ඊරවල දේශපාලනට මෙතනට එන්න කලින් ගත්ත තීන්දුව තමුනාසලා පාර්ලිමේන්තුවේ පෙන්නන්න
එහෙම කතා කරන්න
බෑ
ගරු මන්ත්‍රීතුමා
ඔබතුමාට දෙසරයක් කිව්වා ඒකමක් හැටියට නීතියක්
හැටියට ඒක
ළඟට ගිහිල්ලා
ගරු සභාපතිතුමා සමිඳුමන්තුමා ඔබතුමාට යම් ප්‍රශ්නයක් තියෙනවා ඒක නිවැරදි ක්‍රමයකට අපි කරගමු නමුත් යමු නමුත් මේ විදිහ වචන පාවිච්චි කරන්න එපා ඔබතුමාට යම් අපහසුාවක් වුණා නම් ඔබතුමාට යම් කරදරයක් වුණා නම්
නෑ ඒක දැන් ඔබතුමාගේ
කතා කරමු හැබැයි මෙවැනි වචන දාගන්නේ
නෑ ඔබතුමා මේ මේ නිලධාරීන් ඒ ප්‍රශ්නේ අපි විසඳමු මොකද නිලධාරීන් අපහසුතාවයට පත් කරන්න එපා ඔව් මේ
දැන් මේ සර් කියන්නේ
ඔව් චවින්දමන්ත ඔව් චවින්දමන්තුමා
තාමත්ම පැහැදිලිව විනීතව මුලසුනට දෙසරයක් ගිහිල්ලා කිව්වා ඒ මුලසුන දැනුවත් කරන අදාළ නිලධාරියා හැටියට එතුමාටත් මං ගිහිල්ලා කියලා ආවේ මේ මිතුමත් එක්ක මිතුමර පෞද්ගලික තරහට මෙහෙම පිළිගන්නව නම් මොකද්ද දොළවත්ත මන්ත්‍රීතුමා අපි කරන්න ඕනි මොකද්ද කරුණාකර ඔබතුමා කියන්න මෙහෙම අපිට ආවේග එන්නේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියා නීතිය ක්‍රියාත්මක කරන්නේ මුත්කලයා බලනවා නම්
තරහට
මොකද්ද
ඔසම්
දරු මේ චවින්දමන්තුමා මේමයි දැන් ආවේ එතුමාට මෙතන මේ සභාවේ කතා කරන්න ඔබතුමාට යම් අසාධාරණයක් වෙලා ඇති නමුත් දැන් ඔබතුමා කියන වචන වලට එතුමාට මේ සභාව
තුමාට
නිවැරදි වෙන්න
ඕනේ ඒ වචන ටික හැන්සඩ් වර්තනවලට අයින් කරන්න
කියලා ගැලපෙන්නේ නැහැයි උත්තර දෙන්නත් බැන්නේ සභාව තුල
ඔව් නෑ මේමයි අපි ඒක විපක්ෂයේ සංවිධායකතුමාට කතා කරලා ගාන්ත කරුණාතිල මැතිතුමනි මේ ඔබතුමා මැදිහත් වෙලා ඒක විසඳලා දෙන්න ඔව් ඔව් මේ
මුලාසනාරුණ මන්ත්‍රීතුමනි මේ රටේ ජනතාවට දැන් කිසිම ආයතනයක නීතිය විධිමත්ව ක්‍රියාත්මක වෙන්නේ නැtei කියන කාරණය ඉතාම පැහැදිලිව දැනුවත් දැනෙන වෙලාවක් අපි දකින්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපතිවරයාගේ එක කැබිනට් එකේ වාඩි වෙලා ඉන්න මන්ත්‍රි ඇමතිවරයෙක් කියනවා මේ රටේ අධිකරණය දූෂිතයි කියලා. අධිකරණය දූෂිතයි කියනවා විතරක් නෙමෙයි එතුමා ප්‍රකාශ කරනවා මේ රටේ අධිකරණයක විනිශ්චකාරවරයෙක්ගේ නම කියලා දූෂණ චෝදනා තියෙනවයි කියලා. එතකොට මේකෙන් වෙන්නේ මොකද්ද? මේ රටේ මිනිසුන්ට යන්න තියෙන එකම තැන උසාවිය. උසාවිය පිළිබඳව තියෙන විශ්වාසයත් බිඳෙනවා. උසාවිය පිළිබඳ විශ්වාසය බිඳෙනකොට, පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය බිඳෙනකොට ජනතාවට මේ රට පිළිබඳව ඇති වෙන හැඟීම මොකද්ද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. මම ඉතාම ඕනකමෙන් කියනවා, ඒ කියන ආකාරයේ කටයුත්තක් සිද්ධ වෙලා තියෙනවා නම්, මොකද පාර්ලිමේන්තුවේ විනිශ්චකාරයෙක් සම්බන්ධව යම්කිසි උගේ ක්‍රියාකලාපය සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනකොට ඒ පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල පැහැදිලිව තියෙනවා. නමුත් මෙන්න මේ කතාව එළියට ඇවිල්ලා තින්නේ. ඒ කතාව අහනකොට අපිට අහන් ඉන්න කට්ටියට හිතෙන්නේ අධිකරණයට ඇඟිලි ගැහිමට රටේ ජනාධිපතිවරයාගේ යම් සම්බන්ධයක් තියෙනවායි කියලා. ඉතින් මේක බාහිර තත්වයක්. ඉතින් ඒ වගේ තත්වයක් මේ රටේ ඇති වෙන එක වළක්වන්න නම් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කළා. මොකද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ඉතාම අවශ්‍යයි. ඒ ගැන කටයුතු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ක්‍රියාකලාපයේ දිගින් දිගටම අපක්ෂපාතී නොවන බව පෙන්눔 කරා. දැන් ඊයේත් මොකද්ද වුනේ? ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා බෙදීමක් එක මන්ත්‍රීවරයෙක් ඉල්ලා සිටියත් ඡන්දයක් විමසිය යුතුයි කියලා. මේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ එක මන්ත්‍රීවරයෙක් පමණක් ඡන්දෙ ඉල්ලලා එක මන්ත්‍රීවරයෙක් පමණක් විපක්ෂව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවේ 224ම එක පැත්තට ඡන්දෙ දීපු අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ ස්ටෑන්ඩින් ඕඩර්ස්, පාර්ලිමේන්තු සම්ප්‍රදාය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය, මේ සියල්ල පැත්තකට දාලා අත්නෝමතික විදියට සිරිච්ච පළවෙනි වතාව නෙමෙයි මේ. දැන් අද වුණත් අපි බලාගෙන හිටියේ මේ පනත පිළිබඳ සාකච්ඡා කරන්න. මේක ඉමිතියාස් බාකිර් මාකර්මත්තුමා මූලිකව ගෙනාවත් දොළවත්ත මැතිතුමාගේ
ප්‍රතිමාර්තා විනාඩි දෙකක් කාලයක් තිබුණා.
මට දැන් මගේ කාලේ
නෑ, ඒ කාලේ අතහැරලා.
නෑ, දැන් මෙතුමාගේ කාලෙත් කවුද මේ චමින්ද විජේසිරි මාත්‍යතුමා කතා කරන්නේ නැහැ කිව්වා. එතුමාගේ කාලෙත් මට දෙන්න කිව්වා.
ආ ගන්න කියලා දිනුම් තුමා.
එතුමාගේ විනාඩි ඒ කාලෙත් මට දෙන්න කියලා කිව්වා. ඉතින් ගරු මුලස්රොන්ඩ මන්ත්‍රීතුමනි, මේ වගේ තත්වයක් මේ රටේ ඇතිවෙගෙන එනකොට අපි මන්ත්‍රීවරු හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මේක අද විපක්ෂයේ කටවහන්න, ආණ්ඩුවට ඕන දේවල් අදිසි අස්ත්‍රයක් මගින් ක්‍රියාත්මක කරවන්න මේ දේවල් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මේ කමිටුව ක්‍රියාත්මක කරන්න යෝජනා කරන නියෝග කරන දේවල් මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් හිතෙන කට්ටියට අවශ්‍ය විදියට කටයුතු වෙනවා නම් මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මට දැන් මේ WhatsApp එකේ එවලා තියෙනවා, මමත් නියෝජනය කරන රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධව අනිද්දා පත්‍රයේ ජනාධිපති නීතිඥ ප්‍රසන්තලාල් දල්විස් මහත්තුමා විසින් පිටුවක් පුරා ලියලා තියෙන විවේචනය. ඉතින් මම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ආංශික කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මගේ වගකීමක් තියෙනවා මේ පිළිබඳව ප්‍රකාශයක් කරන්න. මොකද මේ ලිකුත් කරලා තියෙන ලිපිය ලිකුත් කරන්න හැකියාවක් නැහැ, නීතියානුකූලව හැකියාවක් නැහැ කියන එක මම දිගින් දිගටම ප්‍රකාශ කරා. පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ ආ කොටසේ 9 වන වගන්තියට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඒ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ කාරක සභාවක කටයුතු කිසිවක් පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමට පෙර ඒවා ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කඩකිරීමක් කියලා. එහෙම තිබියදීත් අධිකරණය වෙත නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව අධිකරණයේ දැනට විභාග වෙන නඩුවක් සම්බන්ධව, ඒ වගේම තානාපතිවරයෙක්ගේ රාජතාන්ත්‍රිකයෙක්ගේ ක්‍රියාකලාපය පිළිබඳව තමන්ගේ මතය නඩු අහලත් නෑ. අනවශ්‍ය ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. කිසිදු ආකාරයක මේ සම්බන්ධව අපේ අදාළ කාරක සභාවේ මිනිස්වලට ගියහම මිනිස්වල සඳහනකුත් නෑ. ඉතින් මේක නිකන් කැලෑ නීතියක් මේ රටේ වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පාර්ලිමේන්තුව තුලත් තවත් පිළිබිඹු අවස්ථාවක්. මේ විදිහට හිතෙන හිතෙන විදිහට එක එක්කෙනාට ඕන විදිහට කටයුතු කරන්න ගියොතින් මේ රටට ඉදිරියට යන්න බෑ. මේක ඇත්තටම විපක්ෂයින් අපට වඩා රජය අතිශය අපහසුතාවයට පත් වෙන තත්වයක්. මේ වගේම තත්වයකදී එක එක්තරා ලිපියක් ඉදිරිපත් කළා. ඒ ලිපිය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එළියට දැම්මේ මාධ්‍යට. නමුත් එළිය ඉන්න කෙනෙක් ඒක විවේචනය කරාම අභියෝග කරාම ඒ කාර්යය පිළිබඳවත් කිසිම පියවරක් අරගෙන නැහැ. ඉතින් මේම අපි දිගින් දිගටම පාර්ලිමේන්තුවේ තියෙන ගෞරවය උත්තරීතරභාවය නැති වෙන ආකාරයට නැති වෙන ආකාරයට කියන්නේ බොහොම ටිකයි ඉතුරු වෙලා තින්නේ. තියෙන එකක් නැති වෙන ආකාරයට දිගින් දිගටම කටයුතු කරන්න ගත්තොතින් අපේ රට යන තැන පිළිබඳව ඔබගේ අවධානය අපි හැමදෙනාගේම අවධානය යොමු කරන්න සිද්ධ වෙයි. අද අපි එක එක්කෙනාට ඇඟිල්ල දික් කරගන්නවා. අද මෙතන කතා කරන්නේ මොකද්ද? කාගේ හරි දූෂිත ගනුදෙනුවක්. කවුරු හරි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක්ගේ යම් කිසි ප්‍රශ්නයක්. රටේ ප්‍රශ්න නෙමෙයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා තමයි අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ මේ තරුණ නියෝජනය ප්‍රාදේශීය සභාවට පමණක් නෙමෙයි පළාත් සභාවටත් පාර්ලිමේන්තුවටත් අනිවාර්යයෙන්ම වැඩි වෙන ආකාරයට නීති සම්මත කිරීම වගේම ඒ සඳහා දේශපාලන පක්ෂවල
වරද විනාඩිය කාලයක් තියෙනවා.
ඒ සඳහා දේශපාලන පක්ෂවල අවධානය යොමු කළා. වැඩිපුර ප්‍රමාණයක් වැඩි ප්‍රතිශතයක් තරුණයන් මේ පාර්ලිමේන්තුවට පත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඒ සඳහා අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා ඉමිටියස් බකිර් මාකල් මැතිතුමාට. එතුමා ඒ කෘතහස්ත දේශපාලනඥයෙක් හැටියට ඒ සඳහා විශාල ලෙස මහන්සි වෙලා අධ්‍යයනය කළා. ඒ වෙනුවෙන් පක්ෂ පාට බලන්නේ නැතුව විවිධ කණ්ඩායම් සම්බන්ධ කරගෙන විවිධ දෙනා සංවිධානය කරගෙන ඒ කරපු වැඩපිළිවෙලට. ඒ වගේම දොළොවත්ත මැතිතුමත් ඒ වෙනුවෙන් ලබා දීපු දායකත්වය ඒ පනත ගෙනීම පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද අපිට අවශ්‍ය වෙන්නේ හෙට දීප්තිමත් වෙච්ච රටක්. අද හැම අංශයකටම මේ පාර්ලිමේන්තුව අද තනිකර පඹයක්. මේ පාර්ලිමේන්තුව අද මහ ජනතාවගේ හඬ නියෝජනය කරන තැනක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුව මෙහෙවන්න එළිය ඉඳගෙන මේ පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් මිනිස්සුන්ට ඕන දේවල් නෙමෙයි වෙන්නේ. ඒ හින්දා මේ අභිනවන්ත ඉරණමෙන්
ඔබතුමාගේ කාලය අවසන් කරන තුමා
වෙනසක් අවශ්‍යයි. පනත් සම්මත කරනවා වගේම මේ පාර්ලිමේන්තුව විසිරුවලා ජනතාවට තමන්ට කැමති රටට ගැලපෙන මහජන නියෝජිතයන් ඉන්න පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අවසර අවස්ථාව ලබා දිය යුතුයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි මිලන ගරු ඩීඩී හේරත්නතුමා. විනාඩි 18ක කාලයක් තියෙනවා.
ඒක තමයි කියන්නේ. මුලාරසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, බෙහෙම ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම පිළිබඳව අපි අද සාකච්ඡා කරන්නේ ගලහ භද්‍රාවති ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන පනත පිළිබඳව. අපිට දැනගන්න ලැබුණා අවුරුදු 20ක කාලයක් තිස්සේ පූජනීය මහා සංඝරත්නය වෙනුවෙන් දෙල්තොට ධම්මජෝති නායක හාමුදුරුවන්ගේ මාර්ගෝපදේශකත්වය තුළ මෙම ස්ථානයේ පවත්වගෙන යන බව අපි දන්නවා. මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, ලංකාවේ ගිහියෝ 30,000ක 3,000කට 4,000කට විතර එක්කෙනෙක් තමයි ස්වාමින් වහන්සේ නමක් ඉන්නේ. සංඛ්‍යාත්මකව ගත්තහම 30,000ක විතර ප්‍රමාණයක් පූජනීය මහා සංඝරත්නය. එතකොට උන්වහන්සේලා කරන කාර්යභාරය අපිට මෙපමණයි කියලා අපේ වචනවලින් තක්සේරු කරන්න බෑ. ඓතිහාසික වටිනාකම් තියෙන රටක ජාතියේ පෙර ගමන්කරුව වෙන්නේ පූජනීය මහා සංඝරත්නය. උන්වහන්සේලාගේ මාර්ගෝපදේශකත්වය තුළ 2500කට අධික ලිඛිත ඉතිහාසයක් තියෙන රටක් ගොඩනැගිච්ච ආකාරය අපිට අවතක්සේරු ලක් කරන්න බෑ. ඒ කාරණාව එහෙම තියෙනකොට උන්වහන්සේලාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගත්ත වැදගත් ස්ථානයක් මේ විදිහට පවත්වාගෙන ගිහිල්ලා ඒක නීතිගත කරන්න පරක්කු වෙලා හරි කමක් නැහැ. නීතිගත කරන අවස්ථාවට අපි සහභාගි වෙන්නේ විශේෂයෙන් සතුටකින්. වර්තමානයේ ගත්තහම අපේ රටේ පැවැත්මට දායක වෙන විවිධ ක්ෂේත්‍රයන් තියෙනවා. ඒ අනුව ගත්තහම පූජකතුමන්ලගේ මොන ආගමක හරි කමක් නැහැ. ඒ පූජකතුමන්ලගේ මැදිහත්වීම රටට වැඩියෙන් අත්‍යවශ්‍ය වෙලාවක් මේක. විශේෂයෙන්ම ගත්තහම දැන් අපේ පාර්ලිමේන්තුව. අපි පාර්ලිමේන්තුව පිළිබඳව කතා කරනකොට පක්ෂ විපක්ෂ හුඟක් දෙනෙක්. මට ඉස්සෙල්ලා කතා කරපු ගරු මන්ත්‍රීතුමාත් කිව්වේ මේ පාර්ලිමේන්තුවේ වටිනාකම තක්සේරුව පිළිබඳව, ගුණාත්මක බව පිළිබඳව. ඉතින් මේ කාරණාවත් එක්ක ගත්තහම මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැකගන්න. ඒ අනුව ඒ උත්තරීතර ආයතනයේ අද වැදගත් වෙච්ච රටේ ජාතිය පැවැත්මට වැදගත් වෙච්ච පූජනීය මහා සංඝරත්නයේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා කරන ස්ථානයක් පිළිබඳව කතා කරන මොහොත. ඔබතුමාට මම කියන්න කැමති මේ කතාව මම කතා කරන මගේ කතාවට පෙර අපේ දොළවත්ත මන්ත්‍රීතුමා කතා කරා. න්‍යාය පත්‍රයේ ඔබතුමා හොඳට දන්නව අරගෙන බලන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවේ මගේ කතාව ඉස්සරහට දොළවත්ත මහත්තයාගේ කතාව ආවේ මන්ත්‍රීතුමාගේ කතාව ආවේ ආණ්ඩු පක්ෂ කාර්යාලයේ නිර්දේශයක් මත. එතකොට දොළවත්ත ගරු මන්ත්‍රීතුමා උගතෙක් නීතිඥයෙක් හැටියට ඒ අවස්ථාව එතුමාට දෙනකොට ඒකට උරණ වෙන්න මට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඉතින් මම දැක්කා න්‍යාය පත්‍රයේ අපේ ආණ්ඩු පක්ෂ කාර්යාලයෙන් හදලා මගේ නමට ඉදිරියෙන් පෑනෙන් ලියලා තමයි ලේකම්තුමාට එවලා තිබුණේ. ඉතින් මම ලේකම්තුමත් එක්ක උරණ වෙන්න කල්පනා කරේ නැහැ. මොකද මේ පැවැත්ම වෙනුවෙන් අපිට මීට වඩා දේවල් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම අතිශයින්ම කනගාටු වෙනවා අපේ ඉස්සෙල්ලා කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීතුමා මේ කාරණාවේ තුමගේ භාෂා විලාසය. දැන් අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට මූලාසනයේ ඔබතුමාට කතා කරන්න පුළුවන්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කතා කරන්න පුළුවන්. හැබැයි කාර්ය මණ්ඩල ලේකම් මණ්ඩල විවාදවලට එකතු වෙන්න බෑ. එවන් තත්ත්වයක් තුළ ඔවුන් අපරිමිත කැපකිරීමක් කරනවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය රකින්න. එහෙම වෙලාවක අර වගේ මානසික පීඩාවට ලක් වෙන භාෂණය මම නම් දකින්නේ ආණ්ඩු පක්ෂයේ අපි අනුමත කරන්නේ නැහැ. අතිශයම කඩගාටු වෙනවා. අපි දන්නවා පරිපාලන ක්ෂේත්‍රයේ දක්ෂ උගත් නීතිඥ අධ්‍යක්ෂ සමුදායක් තියෙන නිලධාරියෙකුට එවන් වචන ගැලපෙන්නේ නැහැ කියලා මම කල්පනා කරා. මම මේ කියන්න කල්පනා කරේ මූලාසනාරූ ගරු සභාපතිතුමනි, මගේ නමත් ඉස්සරහට දොළවත්ත නීතිඥතුමාගේ කතාව ආවේ ඉස්සරහට ආණ්ඩු පක්ෂ කාර්යාලේ. න්‍යාය පත්‍රයේ එතුමාගේ නම තිබ්බේ නැහැ. නමුත් මම පරිත්‍යාගයේ සීලය වුණා එතුමාගේ අදහස් භාෂණේ මේ සභාවේ කරන්න අවශ්‍ය අවසරය දෙන්න. ඒ සංයමයේ මංගව තිබුණා. ඒ නිසා මම ඇත්තටම එවන් භාෂා ශෛලියක් මේ සභාවේ උච්චාරණය කිරීම පිළිබඳව අපි අතිශයම කනගාටු වෙනවා. දැන් අපේ නායක හාමුදුරු ගලහ භද්‍රාවතී ජාතික භික්ෂු ගිලනෝපස්ථාන මධ්‍යස්ථානයේ හදලා අවුරුදු 21ක් තිස්සේ මේක ස්වේච්ඡාවෙන් පවත්වගෙන යනවා. නිකන් නෙවෙයි රෝගී තත්ත්වයට පත්වෙන ස්වාමීන් වහන්සේලා සුවපත් කරන්න ජාතියේ මොර දේවතාවුන් වහන්සේලාගේ අනන්‍යතාවය අපි රකින්න ඕන. මේ රටේ පැවැත්ම වෙනුවෙන් මේ පූජනීය මහා සංඝරත්නය එහෙම නැත්නම් වෙනත් ආගමක ඒ ආගමික පූජක ස්වාමීන් වහන්සේවරු අපි රටේ පැවැත්මට දායක වෙන පිරිස්. ඒතර ඒ අය වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕන. ඉතින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා කර ගනිමින් මෙවන් ආයතන පවත්වාගෙන අපි මැදිහත් වෙන්න ඕන. ඉතින් අද මෙතන මූලික වෙන්නේ පූජනීය මහා සංඝරත්නයේ සෞඛ්‍ය තත්ත්වය. අපි දන්නෝ ආරෝග්‍ය පරමාලාභ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කියලා තියෙනවා. ඒතර වැඩිම උතුම්ම ලාභයේ වටිනාකම සෞඛ්‍ය සම්පන්න බව. ඉතින් රටක් හැටියට ගත්තාම වර්තමානයේ අපි සෞඛ්‍ය පිළිබඳ වැඩියෙන් කතා කරපු වකවානුව. අපි දන්නවා කොවිඩ් වෝදුර ආවට පස්සේ අපිට සෞඛ්‍ය සම්පන්න වෙන්න එන්නතක් අවශ්‍ය වුණා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න බව සහතික කරන් විවිධ ක්‍රමපද අනුගමනය කරන්න සිද්ධ වුණා. ඉන් අනතුරුව ගත්තාම මෑත කාලය තුළ වැඩියෙන්ම මේ පාර්ලිමේන්තුව තුළ කතාවට භාජනය වෙච්ච සමාජගත වෙච්ච මාතෘකාව සෞඛ්‍ය. සමහර අය මේක ඔවුන්ගේ දේශපාලන අපේක්ෂා වෙනුවෙන් පාවිච්චි කරා. සමහරු ස්වේච්ඡාවෙන්ම මේ සෞඛ්‍ය සම්පන්න බව සහතික කරන්න උදව් කරන්න ඉදිරිපත් වුණා. එවන් පසුබිමක් තුළ අපි කල්පනා කරන්න ඕනේ මේ සෞඛ්‍ය සම්පන්න රටක් පවත්වාගෙන යන්න මේ පාර්ලිමේන්තුවෙන් ලබා දෙන පූර්ව අදහසේ මාර්ගෝපදේශකත්වය අපි හරියටම මේක කරන්න ඕනේ. මේක වෙනත් අරමුණක් අපි ගාව තියෙන්න බෑ. ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව අපිට අතිශය වැදගත් වෙනවා. මිනිහෙකුට කුසගින්න කෙනෙකුට ආහාර ටිකක් දෙනවා වගේ රෝගී තත්ත්වයට පත්වෙච්ච කෙනෙකුට ඒ අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න බව සහතික කරන්න අවශ්‍ය පදනම් හදන්න අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ අනුව වර්තමානයේ අතුගාරි ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වය තුළ අපේ සෞඛ්‍ය ඇමතිකම හම්බෙන්නේ රමේෂ් පතිරණ වෛද්‍යවරයාට. වෛද්‍යවරයෙක් දැන් අද අපේ සෞඛ්‍ය ඇමතිතුමා. ඒ වගේම එහි රාජ්‍ය ඇමතිකම තියෙන විශේෂඥ වෛද්‍යවරයෙකුට. ඊළඟට අනිකුත් රාජ්‍ය ඇමතිකම තියෙන නීතිඥවරයෙකුට. දැන් නීතිඥවරයෙක් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු දෙන්නෙක් එකතු වෙලා මේ වගකීම ඉටු කරනකොට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක් හැටියට මහජන නියුතිය කෙරෙට අපි විශ්වාස කරනවා. මේ සෞඛ්‍ය සම්පන්න බව සහතික කරන්න මේ තුම්පලට හරියට කරන්න පුළුවන් වේවි කියන එක. ඒ වගේම නිලධාරීන් හැටියට ලේකම්තුම ඇතුළු ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ දේ හරියට කරන්න පුළුවන් වේවි කියන විශ්වාසය අපතුල තියෙනවා. ඒ විශ්වාසය පදනම් කරගෙන තමයි අද අපේ නායක හාමුදුරුවන්ගේ මේ ආයතනය පිළිබඳව අපි කතා කරන්නේ. වර්තමානයේ ගත්තහම අපේ රටේ විශේෂයෙන්ම බෝ වෙන රෝග තියෙනවා, බෝ නොවන රෝග තියෙනවා. ඒ වගේම ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳව කතා කරන්න ඕන. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. රෝගීන් බවට පත්වෙනකොට ඉස්සෙල්ලා රෝගීන් බවට පත්වෙන එක වළක්වන්න කටයුතු කරන්න ඕන. ඒ සියලුම කාරණා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවරිච්ච වගකීමක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මෑත භාගයේ සහ අතීතයේ අත්දැකීම් පදනම් කරගෙන මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සම්පන්න බව සුරක්ෂිත කරලා රටේ ජනතාවට ප්‍රයෝජනවත් විදිහට මේ රාජකාරිය කරන්න අපේ කැබිනට් ඇමතිතුමාටත් රාජ්‍ය ඇමතිතුමියට සහ ඇමතිතුමාට හැකියාව ලැබෙවි කියන විශ්වාසය අපතුල තියෙනවා. ඉතින් මේ කාරණාවත් එක්ක තමයි අපි එකතු වෙලා කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ගත්තාම අද මේ රටේ පැවැත්ම වෙනුවෙන් පූජනීය මහා සංඝරත්නය කරන මේ වැදගත් සත්ක්‍රියාවලියක් මේ පාර්ලිමේන්තුව තුළ අගය කරලා නීතිගත ආයතනයක් බවට පරිවර්තනය කරලා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම තාමත් වැදගත් වෙච්ච කාරණාව. පක්ෂ විපක්ෂ ભેදිකෙන් තොරව මේ අවස්ථ කාරණාවට මැදිහත්වෙච්ච එක පිළිබඳව අපිට මේ පාර්ලිමේන්තුව තුළින් අවබෝධයක් ලැබුණා. දැන් අද මුලාසනාරූඪ ගරු සභාපතිතුමනි ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ ගත කරා අපි අද දවසේ ගත කරා පාර්ලිමේන්තුවට ඇවිල්ලා සෑහෙන කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුව අධ්‍යක්ෂ අපි වෙද දරා ගන්නකොට අවංකවම මේ පාර්ලිමේන්තුව තුළින් මහජන සේවයේ පමණක්ද අපි කතා කරන්නේ. මහජන සේවයේ පමණක්ද අපි පෙනී හිටින්නේ. අපි දකිනවා සමහර වෙලාවලදී ඔබට ගිහිල්ලා බලය පවත්වගෙන යාම සහ බලය රැක ගැනීම නැත්නම් නැවත බලය ලබා ගැනීම උදෙසා මේ මහජන ප්‍රශ්න භාවිතා කරනවා අපි දැක්කා. දැන් ක්‍රිකට් ආයතනය ගත්තාම විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව අපි දන්නවා ගාමිණි දිසානායක එවකට හිටපු ඇමතිතුමාගේ කාලේ මේක ආරම්භ කරමින් ඇවිල්ලා සමාජය තුළ ඉතාමත්ම තීව්‍ර විදිහට වර්ධනය වෙලා මේ රටේ මහජනතාවත් එක්ක හදවතට සමීප ක්‍රීඩාවක් බවට ක්‍රිකට් ක්‍රීඩාව පරිවර්තනය වෙනවා. ඉතින් මේ ආයතනය පවත්වගෙන යන වගකීම් දරන ක්‍රිකට් පාලන මණ්ඩලයේ ඒ සුඛීය වගකීම් ඉටු කරවද කියන ප්‍රශ්නය මේ පාර්ලිමේන්තුව තුළ ඊයේ දවසේ පුරාවත් අදත් විවාදයකට ලක් වුණා. ඒ කාරණාවේදී අවංකවම ප්‍රස්තුත ගැටලුව පිළිබඳව කතා කරද්ද එහෙම නැත්නම් දේශපාලන උමනාවක් වෙනින් පිනහිටියද කියන කාරණාව පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අර සිද්ධාර්ථ මන්ත්‍රීතුමා පිරිසල්ල කරපු කතාව අපි අහගෙන හිටියා. එතුමා ද්‍රවිඩ භාෂාවෙන් එතුමා ආමන්ත්‍රණය කරමින් එතුමා කියනවා ක්‍රීඩාවට මේ ජාතිකත්වය කතා කරන භාෂාව බාධා වෙනවා කියලා මතක් කරා. හැබැයි අපි කියලා දෙන්න කැමති සිද්ධාර්ථ මන්ත්‍රීතුමාට අපි මේ රටේ ඉපදිච්ච මිනිස්සු හැටියට ලාංකිකත්වය කියන කාරණාවෙන් ඔබට ගිහිල්ලා අපි හිතන්නේ නැහැ. මුත්තායා මුරලිදිරෙන් ක්‍රීඩා පිටියට ඇවිල්ලා පන්දුව වේගෙන් එල්ල කරනකොට අපිට ලොකු හැඟීමක් තිබුණා. ඕස්ට්‍රේලියාව ඔහුට එරෙහිව කරුණු කාරණා ඉදිරිපත් කරනකොට මුත්තායා මුරලිදරන්ට වෙච්ච හානිය පිළිබඳව ඒ ඇතිවෙච්ච පාඩුව පිළිබඳව අපිට දැනුනේ ඔහු ද්‍රවිඩ ජාතිකයෙක් හැටියට වර්ගීකරණය කරලා නෙවෙයි ඔහු මේ ලාංකික හැටියට කල්පනා කර. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුළ ඊයේත් අදත් අපි කතා කරනකොට අපි දැක්කා ක්‍රීඩාව කියන්නේ ජාත්‍යාගම් කුලමල බේදවලට වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන් අදහන ආගම අනුව වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පීඩාව කියන්නේ උත්තරීතරයි. හැම දෙනාටම ලංකාවේ ජීවත් වෙන එකට එක්කව වෙලා වින්දනයක් ලබන්න පුළුවන් අවස්ථාව. ඒ අවස්ථාවේ වින්දනය ලබන්න මේ රටේ මහජනතාව තමන් කතා කරන භාෂාව පැත්තකින් තියලා, තමන් අදහන ආගම පැත්තකින් තියලා, කුලමල ભેද පැත්තක දීලා පීඩාව උත්තරීතර බව ඉස්සරහට අරගෙන කටයුතු කරන රටක් මේ රට. එවන් රටක උත්තරීතර තැන පාර්ලිමේන්තුව අර විදියට ජාතිවාදී හුවා දක්වන්න, නැත්නම් තමුන් දරන දේශපාලන මතේ හුවා දක්වන්න ඒ ක්‍රිකට් ක්‍රීඩාව සහයි අනන්‍යතාවේ ඒ ක්‍රියාකාරීත්වය භාවිතා කරනවා නම් මම විශ්වාස කරනවා ඒක බුද්ධිමත් ජනතාව අනුමත කරන කාරණාවක් නෙවෙයි. මේ රටේ ජනතාවට හොඳට දැනෙනවා, අපේ රටේ ජනතාව බලාගෙන හිටියා ලෝක ක්‍රිකට් කුසලානේ ලංකාවට අරගෙන එන්න පුළුවන් වේවි කියන අපේ අත්දැකීම තියෙනවා. අර්ජුන රණතුංග මැතිතුමාගේ නායකත්වයෙන් මේ රටට 1996 ක්‍රිකට් ජයග්‍රහණය අරගෙන එනකොට මේ රටේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා සතුටු වුණා. එදා ක්‍රිකට් ගහනකොට ප්‍රතිපල අහනකොට ගුවන් විදුලි යන්ත්‍රයට රූපවාහිනියට ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ට හොඳට දැනුණා අපේ අනන්‍යතාවේ. අර්ජුන රණතුංග එකතු වෙලා කටයුතු කරනකොට ඒ පීඩා පිටිය තුල මුත්තයා මුරලදින් පන්දු යවනකොට ඒ ඔක්කොම එක පවුල කෙරේට අපි දැක්කා. ඒ පවුලේ අනන්‍යතාවයේ සහතික කරන්න මේ රටේ මිනිස්සු එකට එක්ක වුණා. අන්නේ මානසිකත්වය මේ පාර්ලිමේන්තු තුල බිඳලන්න උත්සාහ කරනවද කියන එක ඊයේ යදයි මේ අපිට ඒ කතා දිහා බැලුවාම අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු තුල රටන දෙන පණිවුඩය කොච්චරක් දුරට සාධාරණද කියන කාරණාව විශේෂයෙන්ම ගත්තාම මේ පාර්ලිමේන්තුට ඇවිල්ලා අපි දෙපැත්තට බෙදිලා එකිනෙකාට හොරා කියලා කියා ගනිමින් අභූත චෝදනා එල්ල කරගනිමින් දේශපාලන අපේක්ෂාවන් මුදුන් පමනවා ගන්න කටයුතු කරන පණිවුඩය අද හැන්දෑවේ රූපවාහිනියෙන් මහජනතාව අතරට යනකොට ඔවුන්ගේ නිරීක්ෂණය වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ පක්ෂද විපක්ෂද කියන කාරණාව නෙවෙයි, මේ 225ම එකයි කියන පණිවුඩය තමයි එතෙන් අරගෙන යන්නේ. ඒ පණිවුඩය කවුද දෙන්නේ? මේ පාර්ලිමේන්තුවේ පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරු. ඒ නිසා අපිට පැවරෙච්ච වගකීම අපි හරියට ඉටු කරනවද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක්. දැන් පළාත් පාලන පනත සංශෝධනය කරන දොළොස්වක මැතිතුමා එතුමා ඉදිරිපත් කර යෝජනා තරුණය මේකට දායක වෙන්න ඕනේ කියන කාරණාව රටේ ජාතික ප්‍රතිපත්තිය තීන්දුව කරන්න දේශපාලන භූමිකාවට තරුණෙන්ට එන්න තියෙන ඉඩ ප්‍රස්තාව නීතිගත කරන්න ඉගෙන අපේ යෝජනාව විපක්ෂෙත් මේකට සම්මාදම් වෙලා තියෙනවා. ඒ කාරණාව පාර්ලිමේන්තුවට අරගෙන ආපුවාම ඒකේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුව විග්‍රහ කරා. අර උත්තරීතර වැදගත් වෙච්ච පාර්ලිමේන්තුවක් තුල අතිශයින් වැදගත් වෙච්ච මාතෘකාවක් කතා කරනකොට ඒකේ වටිනාකම නෙමෙයි කතා කරේ, ඒක කවුදගේ පීතෘත්වය කියන කාරණාවට අයිතිවාසිකම් කියන කතා කරන අපි දැක්කා. මේක අපි කල්පනා කරන්න ඕන මුලාසනාරු ගරු මන්දේතුමනේ, මේ පාර්ලිමේන්තුවේ පක්ෂද විපක්ෂද කියන කාරණාව නෙවෙයි පාර්ලිමේන්තුව තුල සාකච්ඡා කරන කාරණාවේ වටිනාකම අපි සමාජගත කරන්න මැදිහත් වීම තමයි වැදගත් වෙන්නේ. මෙන්න මේ කාරණාව මෙහෙම හිතනතා නොහිතනතා කල් අපිට අපේ අරමුණ කරා රටගෙන යන්න බැරි වේවි කියන විශ්වාසය තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ යන උදේ පාන්දර 9:00 මෙතන වාඩි වෙනවා. වාඩි වෙලා ප්‍රශ්න 10ක් අහනවා. විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරනවා 27-2 යටතේ යෝජනා. මේක මහා බරපතල ඛේද වාචකයක්. මේ රට තුළ දකින්නේ ප්‍රශ්නේ පිළිබඳව කතා කරන්න ප්‍රශ්න පිළිබඳව කතා කරන අයිතියක් තියෙනවා. රටේ මහජන ප්‍රශ්නවල යථාර්ථභාවය මේ තහවුරු කරන්න අපිට හැකියාවක් තියෙන්න ඕන. හැබැයි අතිශයෝක්තියෙන් දේශපාලන අරමුණක් කරා භාවිතා කරනවා නම් මේ පාර්ලිමේන්තුවේ කාලය පිළිබඳව තක්සේරුවකට එන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුව පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. දවල් 12 එක වෙනකන් අපි කතා කරන්නේ මොනවද? ප්‍රශ්න අහනවා. ඒ වගේම අනවශ්‍ය දේවල් කතා කරන හරියට පුංචි ළමයෙක්වත් මොන්ටිසෝරි ළමයෙක්වත් නොකරන දේවල් මේ පාර්ලිමේන්තුව තුළ අපි භාවිතා කරනවා දකින්න තියෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව මෙහෙම තවදුරටත් ඉස්සරහට ගියොත් මේ රටේ 2.25 ලක්ෂයක් ජනතාවගේ වෛරයට පාත්‍ර වෙච්ච ස්ථානයක් වෙනවා මිස මේක රටේ උත්තරීතර ස්ථානයේ හැටි සලකන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මුලාසනාරු ගරු මන්දිතුමනි මේ ආදර්ශමත් ක්‍රියාවලිය කරන්න මම යෝජනා කරන පක්ෂ නායකවරු එකතු වෙලා එක න්‍යාය පත්‍රයක් සංයමයකින් යුක්තව මේ පාර්ලිමේන්තුව හදන්න ඕන. ඊගාව මැතිවරණයක් ආපහම ජනාධිපති වෙන්න පුළුවන්, මහමැතිවරණ වෙන්න පුළුවන්. මේ රටේ ජනතාව සුවකී අයිතිවාසිකම තහවුරු කරන්න චන්දපොලට ගිහිල්ලා ඒක හේදී කරાવી ඒ ප්‍රතිපලය ඔවුන් දෙන නිරීක්ෂණය අනුව ඔවුන් ලබා දෙන මිනිස්සුන් අනුව මේ පාර්ලිමේන්තුවට අපි එනවා මිසක්කම් මේක කෘතීමව මහජන මතය වෙනස් කරලා ඔවුන්ට බොරු කියා දාමින් විවිධ ක්‍රියාකාරකම් කරලා මේ මහජන මතය වෙනස් කරන්න උත්සාහ දරනව නම් කවුරු හරි අපි මේ රටේ බුද්ධිමත් ජනතාව මේක අගය කරන්නේ නැති වෙයි කියන විශ්වාසය අපතුල තියෙනවා.
ඔබතුමාගේ ප්‍රතව විනාඩියත්
බොහොම ස්තුතියි. සමහර තැන්වලදී මුලාසන ආරුගල් සභාපතිතුමනි අපි දකිනවා වේදිකාව තුල සොරංගනා කතා කියන. ඒ වගේම උපකල්පන මත ප්‍රතිවිරුද්ධ උදවියන්ට චෝදනා ඉදිරිපත් කරන උපකල්පන මත. හැබැයි සත්‍යයතන නොතියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කාරණාවල් එක්ක සමස්ත දේශපාලන පරිසරයම මේ රටේ මහජනතාව කවදා හරි දවසක වැඩි කල නොගෙන ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අපිට අවශ්‍යයි ශිෂ්ට සම්පන්න සමාජයක් මේ ස්ථානය තුලින් ගොඩනගන්න. නිසා අපි විශේෂයෙන් මතක් කරන්න ඕන භාෂණයේ නිදහස උපරිම මට්ටමින් අපිට තියෙනවා. හැබැයි ඒක තවත් කෙනෙකුට හානියක් නොවන විදිහට අපි පාවිච්චි කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ අපි කටයුතු කරද්දී භාෂණයේ අදහස් තියෙන ඉදිරිපත් කරන්න තියෙන අවස්ථරේ තියෙන අය පමණක් අපි එකිනෙකාට අදහස් හුවමාර කරගන්න අවින භාෂණයේ නිදහස නැති අය පිළිබඳව විත්තිකුඩු නම් වනවා නම් මම විශ්වාස කරනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුළ අපේ දැනුමට කරන මහා බරපතල අවමානයක්. එනිසාද මූලාසනාරුර ගරු සභාපතිතුමනි අද අපි ආවේ පළාත් පාලන විෂය පිළිබඳව කතා කරන්න. ඒ හා සමාන වැදගත් තියෙන පූජනීය මහා සංඝරත්නයෙන් කතා කරන්න අවස්ථාවක් තිබුණා. ඒ වගේම අමිහිරි අත්දැකීම් මගේ කතාවට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තු තුල අපි දැක්කා. එවන් සිදුවීම් පිළිබඳව බරපතල සංවේදී බවක් ඒ වගේම සංවේගයක් අපිට ඇති වෙනවයි කියන කාරණාව මතක් කරමින් අපි ප්‍රාර්ථනා කරනවා පාර්ලිමේන්තු තුල සැබෑ 225ක් වන ජනතාවගේ හඬ ගොඩනගන ස්ථානයක් බවට පරිවර්තනය කරගන්නට පක්ෂ නායකින්ද සහ ඒ නායකවරුන්ට මනුවන පෑදේවකලා ප්‍රාර්ථනා කරමින් ඔබට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
ස්තුති මිලන ගරු චමින්ද විජේසිරි මහත්මයා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා. චමින්ද මන්ත්‍රීතුමනි ඔබතුමාට මේ ලේකම් මණ්ඩලයේ සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් තිබේ නම් එය ආණ්ඩු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලයට දැනුම් දෙන්න. මොකද ලේකම් මණ්ඩලයට අර ඒ සම්බන්ධයෙන් උත්තර දීමට නොහැකි නිසා ඔවුන් විශාල කැපවීමක් කළ මෙතන වැඩ කරනවා. ඔබතුමාට යම් කිසි අසාධාරණයක් අපහසුතාවයකට පත් වුණා නම් ඒ ගැන විපක්ෂයේ සංවිධායකතුමාගේ කාර්යාලයට ලිඛිතව දැනුම් දීමට මම මේ වෙලාවේ මතක් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට විනාඩි 11 කාලයක් තිබුණා.
කරු මුනුසනේ මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙනවා වෙලාව ලබා දීම පිළිබඳව. අපිට අගතියක් වෙනවා නම් අපි ඇත්තටම මුලසනට තමයි කියන්නේ. එතුමනක් කියන්න. මේ අගතියේ ආරම්භය ඔබතුමා දන්න. ඉසමගේ ගහර උසන්න යන්නේ නැහැ. මමගේ නීතිය වගකීම හරියට මේ පාර්ලිමේන්තුවේ ඉස්සිරිද කරනවා. ඉසම මම ඔබතුමාටත් ගරු ලේකම්තුමාටත් මගේ හදිසිය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මගේ කතාව කලින් ලබා දෙන්න කියලා නීතියානුකූලව ඉල්ලම කරා. ඒක නොලැබීම නිසා මගේ ඒ හැසිරීම පිළිබඳව මම කනගාටු වෙනවා. මම කලින් කතා කරපු අපේ ගරු රාජ්‍ය අමාත්‍යතුමනි ඔබේ අවසානයේ කතාව වගේ මේ යහපත් දේශපාලන සංස්කෘතියක් ශීලාචාරභාවයක් නිර්මාණය විය යුතුයි. මම හිතනවා ඔබ විවිධ සමාජ ගැටලු වලට මුහුණ දීලා ඇති මේ වෙනකොට. මමත් එහෙමයි. මම විපක්ෂයේ නියෝජනය වෙන මන්ත්‍රීවරයෙක්. මගේ දේශපාලනය කොච්චර පිරිසිදු වුණත් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියන කාරණය කොතැනක හෝ කියන්න අද මැලි වෙනවා හැංගෙනවා. ඒක තමයි යථාර්ථය. ඒ තමයි මුනුසරේ ගරු මන්ත්‍රීතුමනි ඇත්ත කතා. ඒකට හේතු වෙලා තිබෙන්නේ මේ පාර්ලිමේන්තුව තුළ සිදුවෙන සිද්ධ විය යුතු නීතියානුකූල කාරණා බොහොමයක් ඒ නීතියානුකූලවම ඔබට ගිහිල්ලා ක්‍රියාත්මක වීම නිසා. නිසා අපි හැමදාම මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා වාඩි වෙලා මේ ස්ථාවර නියෝග කියවලා මේ ස්ථාවර නියෝගයේ අනුමත වෙච්ච නීතිය රීතිය ඒ අනුව මේ පාර්ලිමේන්තුව තුළ හැසිරිච්ච බව මගේ හිත සාක්ෂිය දන්නේ. ඒ නිසා මම මේ පාර්ලිමේන්තුව තුළ පිරිසුදු වෙන්න නිවැරදි වෙන්න මේ පාර්ලිමේන්තුව තුළ රටට යහපතක් වෙන්න ඕනි කියන තැන තමයි හිටගෙන තියෙන්නේ. මම ඉන්න හැමතැනම ඒක නිවැරදි වෙන්නේ නැත්තම් නිවැරදි කරන්න බැරි නම් මම දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්න මුනුසලේ මන්ත්‍රීතුමාගේ දරුවෝ නෙමෙයි. මේ රට වෙන්නේ. දැන් බලන්න ඊයේ තිබ්බ සිද්ධ වීම. දැන් ඊයේ කරු රාජ්‍ය අමාත්‍යතුමනේ යහපත් දේශපාලන සංස්කෘතියක් ඇදුණා. අපි රටම දන්නවා සමාජෙම දන්නවා හැමෝම කෝ ඔව් ඒ කණ්ඩායම හොරු. ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න බොහෝ දෙනා ඒ සිද්ධ කරලා තියෙන ඝනදෙනු පිළිබඳව සැහැමිට පත් වෙන්නේ නැහැ. ඒවා වැරදි බවට සනාත වුණා, ඔප්පු වුණා. ඒ හොරු ටික එලවන්න පුළුවන්, ඒ හොරුන්ට විරුද්ධව යම් තීන්දුවක් ගන්න පුළුවන් නම් ඒක පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ නැතුව හිටගමුයි කියන ඒ මූලික ආදර්ශය ඊය පාර්ලිමේන්තුව තුළ ගොඩනැගුණා. ඒ ගොඩනැගීම හවස වරුවේ මොකද සිද්ධ වුණේ? පළමුණුසේ මන්ත්‍රීතුමනි, අපි දන්න විදියට පනතක් සම්මත වෙනවද? ඒ පනත පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සහ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය කැමැත්ත පළ කරන්න ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දය තියෙනවද නැද්ද කියන කාර්යය පිළිබඳව කොහේ කොතන කතා කරා? පාර්ලිමේන්තුවේ ඇතුලේ තමයි අවසාන තීන්දුව ගන්න. කවුරුව මන්ත්‍රීවරයෙක් කිරියනම් ඒ පනතට විරුද්ධව තනි මන්ත්‍රීවරයෙක්, එයා ආණ්ඩුවේද විපක්ෂයේද වෙන්න ඕනේ නැහැ. මේ ස්ථාවර නියෝගල නීතිය අනුව තියෙනවා. ඒ මන්ත්‍රීවරයාට අවශ්‍ය බෙදීම ඉල්ලුවොත් ඒ බෙදීමට දෙන්න පුළුවන් අවසරය, අවශ්‍යතාවය ඡන්ද විමසුමට මුලසුන විසින් අවසරය දිය යුතුයි කියලා. ඊයේ හිමුනේ නෑ ගරු මුසුන්. මම දැක්ක අපේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්, ඔව් දිගින් දිගටම කියනවා අපි ආවේ නැහැ, අපිට එන්න ඕනි වුණ කමක් තිබුණේ නැහැ, ඡන්දයක් තිබුණේ නැහැ කියලා. මම ඔප්පු කරලා පෙන්නනවා මුලසුරේ මන්ත්‍රීතුමනි, ඊයේ ඡන්දයක් තිබුණු බව මේ පාර්ලිමේන්තුවේ නිලධාරී, මේ පාර්ලිමේන්තුවේ පැවිදි සියලු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට දන්නනවා නෝටිස් බෝඩ් එකේ ලියුමක් කලවලා. මේ දැන්නේ පූර්වක් තියෙනවා මුලසුරේ මන්ත්‍රීතුමනි. මේ දැන්නේ පූර්වේ දැන් ගියත් අද තියෙන කාලසටහන, අද ඡන්ද තියෙනවද, ඒක තියෙන්නේ කීයටද, මොකක් සම්බන්ධව කියලා තිබෙනවා. මේ තියෙන කලු මුලසුරේ මන්ත්‍රීතුමනි මගේ අතේ ඊයේ තිබිච්ච ඒ දැන්වෙන් පුවරුවේ ඔය ඡන්දයක් නැහැ කිය බුදුයට මම මේ කියන්නේ. දැන්වෙන් පුවරේ තිබිච්ච වැඩසටහන 2022 නොවැම්බර් මාස 9 වෙනිදා අදාළ පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳ සංශෝධන වැඩසටහන සංශෝධනයක් තිබුණේ 2022 නොවැම්බර් මාස 8 වෙනිදා පැවති පාර්ලිමේන්තු කරුතු පිළිබඳ කාර්යක සභා රැස්වීමේ දීන කළ පරිදි 2022 නොවැම්බර් මාස 9 වෙනිදා අදාළ සංශෝධිත පාර්ලිමේන්තු රැස්වීම පිළිබඳ වැඩසටහන පහත දැක්වේ. ශ්‍රී ලංකා අපරාධ සංගම පනතේ නියමයන්, ඒ වගේම විශේෂයෙන් මේ අනිත් කාරණා මම කියන්නේ පරිපූර්ණකයක් තිබුණා. ඊට පස්සේ තිබුණා 9 මාරේ ඉඳන් 5 මාර දක්වා කරු මුනුසේ මාධ්‍ය දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සඳහා යෝජනා සම්මත අනුමත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල. මේකේ තියෙන කරු මුනුසේ මන්ත්‍රීතුමනි, දිවාහාර විවේකයේ දලාය සිට එක දක්වා වාතික විරුද්ධ අපේක්ෂා කරන ප්‍රශ්න නොමැත, සභා කල්දරන අවස්ථාවේ ප්‍රශ්න නොමැත. කල්මුසරේ මන්ත්‍රීතුමනි, මේක තියෙනවා මේ යෝජනාවට අවශ්‍ය ඡන්ද විමසීම 5 ඉතිර තිබෙන බව. දැන්වීන් පුවරේ අලවලා තියෙන මේ ලියවිල්ල, සම්ප්‍රදායික ලියවිල්ල මේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාට හරි මන්ත්‍රීවරයට නොපුණුනා නම් අපි ඡන්දය දන්නේ නැහැ. අපි ඡන්දයක් තියෙන නැති බව නිසා අපි ආවේ නැහැ. ඒ නිසා අපි අහවල්ලුන්ගේ සල්ලි ගත්තේ නැහැ කියන කාරණේ කියන උදවයට අපි කියනවා, ඔයාලා අකුරු දන්නේ නැවන කියවන්. එයාලා අපිට වඩා ජේස්සයිනේ ගලමුණු සේ මන්ත්‍රීතුමනි. ඒ උදවයට අපි කියනවා ඊයේ දැන්වීම් පූරේ තිබුණා 5 මාර්ට ඡන්දයක් තියෙන බව. මේ වංචනික ජූෂිත කණ්ඩායම එළවා දමන ඒ යෝජනාවට ඡන්ද විමසීම අහවල් වෙලාවට ගන්නවා කියලා තිබුණා. ඒක අපේ අනුර කුමාර ඉසානාග මහත්තයා නොදන්නව නෙවෙයිනේ. එයාලා අපිට වඩා ජේස්සයිනේ. ඉසගල මුනුසරන්ද, මේ මොකද වුනේ? ඇත්තට ඡන්දයක් නොතිබයි කියන කාරණේ දැනගෙන හිටිය කතානායකතුමයි, චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යතුමයි, අනුර කුමාර ඉසානායක මහත්තයා විතරක් වෙන්නේ. මට හිතන විදියට. ඇයි මං එහෙම කියන්නේ? ඔබතුමා දැන් මුලසුරේ දැන් මේ යෝජනාව, ඔබතුමා අනේ මේ යෝජනාව සම්මතයිද නැද්ද කියලා. ඔබතුමා අහන්නේ නැහනේ. ඒකමතික යෝජනාවේ ඒකමතික සම්මතයිද කියලා අහනවද? මුලසුන කරපු වැරද්ද මම මේ කියන්නේ. ඊයේ හවස කතානායකතුමා අහන්නේ කොහමද මුලසුනේ කරු මන්ත්‍රීතුමනි, ඒකමතික යෝජනාව ඒකමතික අනුමතයිද කියලා. එහෙම ඔබතුමා අහනවද? ඔබතුමා අහන්නේ අද දින ගත්ත මේ යෝජනාව සම්මතයිද නැද්ද කියන කාරණේ. එහෙම ඇව්වේ නැහැ. ඒ කතානායකතුමාට ඕනිකම තිබුණා එතුමාගේ දේශපාලන ඇසුරීමත් එක්ක. මේක වැරදි කියන්නේ ඇයි දන්නවද? මෙන්න මේවා තමයි නිවැරදි වෙන්නේ. මෙන්න මේ ඒකමතික යෝජනාව සභාවේ ඒකමතික ස්ථිරයිද කියන කාරණේ කතානායකතුමා අහනවා. පැටලුණා නාට්‍ය. එන්න තිබුණේ රාජ්‍ය අමාත්‍යතුමාගෙන් මේක ඒකමතික යෝජනාව ඒකමතිමක සම්මතයි කියලා එතුමා කිව්වනම් හරි. එතකොට කතානායකතුමාට කියන්න පුළුවන් හරි වෙන්න මෙමෙ කියනවා මේක ඒකමතික සම්මතයි කියලා. හැබැයි කතානායකතුමාගේ කටින් කලින්ම එනවා ඒකමතික යෝජනාව ඒකමතික සම්මතයිද කියලා. ඒක නිවැරදි කරන්න තිබු නැද්ද නිලධාරින්ට? ඒක අපි කොහොම කතානායකතුමාට මේක ගසල් එක මේ වේගයේ තිබුණා මේක ගෝසාව නිසා ඇහුනේ නැහැ තේරුනේ නැහැ කියලා. නිලධාරින්ට රැගිලා කියන්න තිබුණා එහෙම නෙමෙයි යෝජනාවට සම්ම එකකට නැද්ද කියලා. කතානායකතුමා හතර වතාවක් අහනවා ඡන්දයක් ඕනිද කියලා. කැමර දෙනවා මේ ඡන්දය ඕනි කියලා. හැබැයි එහෙම ඡන්දයක් ඉල්ලනකොට මොකද්ද මුනුසුන කරන්න ඕනි මුනුසුනට දෙන්න ඕනි උපදේශ? මෙතනින් ඡන්දයක් ඉල්ලනවා බෙදීමක් ඉල්ලනවා තනි මන්ත්‍රීවරයා බෙදීමක් ඉල්ලම මේ බෙදීම දෙන්න ඕනි කියන උපදේශ දෙන්න ඕනි නැගිටිලා. අපි දැන් ප්‍රධාන ලේකම්තුම මේක දුන්නා. මම ඉදිරියට ගරු කරනවා. එතු මේක දෙන බව හඬපට ඇහෙනවා. එතු මේ කියනවා දෙන්න කියලා කතානායකතුමා කියන පොඩ්ඩක් ඉන්න පැත්තකින් කියලා. කරු මූලාසනේ වරු මන්ත්‍රීතුමනි එහෙම මුලසුර හැරසිරෙන්න හොඳ නෑ. මේකයි දේශපාලනය පිළිබඳව පාර්ලිමේන්තුව පිළිබඳව එළිය අප්‍රසන්න වෙලා තියෙන අපිට අපේ දේශපාලනය අප්‍රසන්න වෙලා තියෙන්නේ. ඊයේ ඕනිකම තිබුණා මේ හොරුත් එක්ක ඉඳගෙන හොරුත් එක්ක සාකච්ඡා කරන උදවිය කවුද කියන කාර්යයේ නම් වශයෙන් පුද්ගලයන් වශයෙන් ඡන්දේ දානවද නැද්ද කියන කාරණේ රටේ ජනතාවට දැනගන්න. සුදුහුණු ගෑවට දැන් අද කවුරු හරි කතා කරේ හිටපු ක්‍රීඩාමැතිවරේ ඒ ඇමති කාලේ එක හරියට කරා නම් ඉවරදි කරා නම් ඒ වංචනිකයන්ට දඬුවම් දුන්නා නම් ඒ වංචනිකයන්ම හිටියේ ඒ ඇමතිතුමා ඇමති කාලේ හිටපු හොරු නෙමෙයි එළවන්නේ. අද එයා නිවැරදි කරා නම් අපිට පාර්ලිමේන්තුවේ මේක කෑ ගන්න ඕනේද? දාසිර ජයසේකර හිටපු ක්‍රීඩාමැතිතුමා එතුමා මේ හොරු ටික එළවලා තිබුණා නම් මේ හොර ක්‍රියාදාමය නිවැරදි කරලා තිබුණා නම් ඒ හොරු හඳුනාගෙන හොරුන්ට අවශ්‍ය යනපනට ටික එතුමා ගෙනල්ලා තිබුණා නම් අද අපි කතා කරනවද? හැබැයි අපිට තේරෙන විදියට අපිට ඇඟෙන විදියට හිතන විදියට යම් ඝනදෙනුවක් තිබෙන්නේ නැති කියන විශ්වාසය තියෙන නිසා තමයි අපත්තර කතා කරේ. කර්මෝලසනේ මන්ත්‍රීතුමා. ඒ නිසා අද බරපතල දෙනක තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එක. මේ මූණපතේ සමහර වීඩියෝ වල පේනවා සාකච්ඡා කරනවා යම් යම් මන්ත්‍රීවරුත් එක්ක ඊයගෙනපු යෝජනා පිළිබඳව පරාජය කරන්න. ඒ විතරක් නෙමෙයි එතුමාගේ ඒ වීඩියෝ වලේ තියෙනවා ICC එක අපිට ක්‍රිකට් තහනමක් දායිදෝ කියන සැකය ICC එක නිසා උදේ කතා වුණා ICC එකට මේ අපේ රජයම කතා කරලා දවසකට දෙකකට අපේ ක්‍රිකට් තහනමකට යන්න වැඩපිළිවෙලක් හදන්න ඕනි කියන කාරණේ. රාජ්‍ය අමතුමනි එකතු වෙලා වරු එළවන්න යනකොට ඒ එකතු වීමත් දේශපාලන වශයෙන් විනාශ කරන්න යන්නේ අපි නෙවෙයි මෙරටේ විධායකය ඉසා කරුණා කරලා මේ දේශපාලන සංස්කෘතිය හැදෙනකොට යාපත් දේවල් ගොඩනගෙනකොට ඒවට නිවැරදි දිශානතියට තල්ලු වෙලා යන්න පුළුවන් හයිය දෙන්න මේ වළක්වන්න එපා. ඇතරම අපි සතුටින් ඉන්නේ නැහැ දේශපාලන වශයෙන්. අපි දේශපාලන රැණ ඉස්ලා කරු මොනසලේ මන්ත්‍රීතුමනි ඔබ කොච්චර දේශපාලන වශයෙන් නිසුළු වැඩ කරපු පුද්ගලයෙක්ද? ඔබට අද නරක නාමයක් නැහැ. ඔබේ පාර්ලිමේන්තුව තුළ ඇවිල්ලා නරක නාමයක් නැති බව අපි දන්නවා. හැබැයි අපිට එළියේ ඔබ නරක නැහැ කියලා කියන්නේ නැහැ කවුරු. අනේකයි බරපතල ප්‍රශ්න තියෙන්නේ. මදුර විතානකරු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා කියනකොටම දකින්නේ මේ 225 අර කරන දෙයමයි. ඒ නිසා අපිට ලැජ්ජාවක් තියෙනවා කරු මොනසුරේ මන්ත්‍රීතුමනි. අපිට දරුවොත් එක මහපාරේ යනකොට ඒ අර්බුදේලා අපි මූණ දෙනවා. ඒ මූණ දෙනකොට මේක පිරිසුදු වෙන්න ඕනේ පිරිසුදු කරන්න ඕනේ කියන ඒ හයිය නිසා තමයි මේ පාර්ලිමේන්තුව තුල ඉන්නේ. අපිට කතාව ලැබුණේ නැහැ. කතාව දෙන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් හැදුනේ නැහැ. ඒ වගේ අභ්‍යන්තර කුමන්ත්‍රණ තියෙනවා. ඒ නිසා මේ සියලු දේවල් ඉවසගෙන ඉන්නේ. අපේ දොළවත්ත මන්ත්‍රීතුමා එදා කිව්වා වගේ මේක කොතනින් හෝ කාගෙන් හෝ නිවැරදි වෙන්න ඕනි කියන කාරණේ නිසා. ඒ නිසා මේක දාලා යනවට වඩා මේක ඇතුලේ ඉඳගෙන මේ වැඩ පිළිවෙල පිරිසුදු කරලා මේ රටේ ජනරුවන්ගේ අනාගතය හදන්න පුළුවන් වැඩ පිළිවෙල අපි හදනවා ගරු මොන්ස්ලේ මන්ත්‍රීතුමනි. අපේ අනාගතය තප්පරෙන් හදා ගන්න පුළුවන්. එක කෝල් එකයි දෙන්න ඕනි. එක ඩීල් එකයි දා ගන්න ඕනි. අපේ දරුවන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. රටේ දරුවෝ, රටේ අනාගත දරුවෝ, මේ ඉදිරි පෙළේ ඉන්න නිලධාරීන්ගේ දරුවෝ, මේකේ වැඩ කරන උදවේගයේ දරුවෝන්ගේ අනාගතය බඩගෝස්තරය හදන්න ඕනි. මේ රටේ දේශපාලන වැඩ පිළිවෙල හැදුවොත් අන්න ඒකට හයිය දෙන්න තමයි අපි මේ නියෝජනය වෙන්නේ. එහෙම නැත්නම් අපේ බඩගඩ පුරවන්න, අපේ ආර්ථිකය හදාගන්න අපි සතුරු වෙන්න නෙවෙයි. ඒ නිසා අපට ආවේගයයි
මන්තුමා අවසන් කරන්න.
ඒ කේන්තියේ සාධාරණත්වයේ පිළිබඳව හිතන්න කර්මුණුසේ මන්ත්‍රීතුමනි, අයිත්‍ය අසාධාරණ වැරද්ද කවුද කරන්නේ? අපේ තාත්තද කරන්නේ? ඒකට විරුද්ධව නැගී හිටින්න ඒ දේශපාලන හයිය, සමාජ හයිය තමින්දර තිබෙන බව මතක් කරමින් මේ වේලාව ලබා දීම පිළිබඳව විශ්වාසවන්ත වී මම දිනන බොමත් විශ්සුතු.
ස්තුතියි.